අයිබෝවන් ආදරණීය දුවේ පුතේ, ඔන්න මේ සූදානම ඔබේ ගුරු කෙතරින් සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනයේ පාඩම ඔබ වෙත ගෙනෙන්නට. අද දවසේ සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනයේ පාඩම ඔබට කියලා දෙන්න ඇවිත් ඉන්නේ බණ්ඩාරවිල ධර්මාශෝක මධ්‍යම හා විද්‍යාලයේ MMKSK මාපා ගුරු මෑණියන්.
අයිබෝවන් දුවේ පුතේ, අද 10 ශ්‍රේණියේ ඔබට සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනයේ පාඩමක් ඉගැන්වීමට සූදානමින් සිටින මම බණ්ඩාරවිල ධර්මාශෝක මහාවිද්‍යාලයේ කාංචනා මාපා ගුරුතුමියයි. ඉතින් දුවේ පුතේ, ඔයාලට මතක ඇති අපි මීට පෙර සතියක ඉගෙන ගත්ත සෞඛ්‍යමත් ජීවිතය සඳහා යෝගිතාවය පාත්වා ගනු කියන පාඩම නේද? එතකොට ඒ පාඩමේ ඉතිරි කොටස තමයි අපි මේ සතිය ඉගෙන ගන්නේ. එතකොට අපි මේ සතිය ඉගෙන ගන්නවා දුවේ පුතේ චිත්ත වේග කළමනාකරණය කියන කොටස. චිත්ත වේග කළමනාකරණය කියන කොටස ඉගෙන ගන්නකොට දුවේ පුතේ අපි මුලින්ම මනෝ සමාජයේ යහපැවැත්ම කියන කොටස ගැන කතා කරනවා. එතකොට දැන් අපි බලමු මේ මනෝ සමාජයේ යහපැවැත්ම කියන්නේ මොකද්ද කියලා. මනෝ සමාජයේ යහපැවැත්ම කියන්නේ තමන්ගේ හැකියාවන් සහ දක්ෂතාවයන් ඉටු කරගන්න, නැත්තම් ආතතියට මුහුණ දෙන්න, ඵලදායි ලෙස කටයුතු කරන්න සහ සමාජයට යහපත් ස්ථායක වීමට පුද්ගලයෙකුට තියෙන හැකියාව තමයි අපි හඳුන්වන්නේ මනෝ සමාජයේ යහපැවැත්ම. එතකොට තමන්ගේ හැකියාවන් දක්ෂතාවයන් ඉටු කරගන්න, ඒත් එක්කම ආතතියින් වලට මුහුණ දෙන්න, ඵලදායි ලෙස කටයුතු කරන්න, සමාජයට යහපත් ස්ථායක වෙන්න නේද? මෙන්න මේ කොටස් ටික තියෙනවා නම් හොඳ මනෝ සමාජීය යහපැවැත්මක් තියෙනවා කියලා අපි කතා කරනවා. එතකොට ජීවිතයේ විවිධ අවස්ථාවලදී ප්‍රතිචාර ලෙස චිත්ත වේග හට ගන්නවනේ නේද? ඒ චිත්ත වේග හොඳ වෙන්න පුළුවන්, නරක වෙන්න පුළුවන් නේද? එතකොට අපේ යහපත් ශාරීරික මානසික සෞඛ්‍ය මේ චිත්ත වේග සමතුලිතතාවය පාත්වා ගන්න ඉතාම වැදගත් වෙනවා නේද දරුවනේ? චිත්ත වේග ගැන කතා කරනකොට දුවේ පුතේ අපි මේ පොඩි දෙබස උදාහරණයටගෙන බලමු නේද? මිතුරන් එකතු වී ක්‍රිකට් ක්‍රීඩාවක යෙදෙන අවස්ථාවේදී වැඩිම ලකුණු ප්‍රමාණයක් ලබාගත් සිටි කුමාර ලබා දුන් උඩපන්දුවක් පියල් අතින් ගිලිහියයි. මේන් කෝපයට පත් වූ සුනිල් පියල්ට බනවදි. දෙදෙනා අතර ඇති වූ බහින් බස්වීම පුබුදු මැදිහත් වීමේ සම්පතයට පත්තේ. ඔන්න මේ සිද්ධිය තමයි අපි මේ චිත්ත වේග කළමනාකරණය කියන කොටසේ කතා කරනවා. එතකොට ඔන්න මිතුරන් ටිකක් ඉඳලා තිනවා, ක්‍රිකට් ක්‍රීඩාවක ඉඳලා තිනවා, ඔන්න වැඩිම ලකුණු ප්‍රමාණයකුත් ලබාගෙන ඉඳලා තිනවා. කවුද? එයාලගේ පිලේ කෙනෙක් නේද? එතකොට ඒත් එක්කම මේ බැට් කරන එක්කිනා, නැත්තම් මේ ක්‍රීඩාවේ යෙදෙන එක්කිනා උඩපන්දුවක් ලබා දෙනවා නේද? උඩපන්දුවක් ලබා දුන්නම ඔන්න තව යාළුවෙක් අතින් මේක ගිලිහිලා යනවා. එතකොට මේකෙන් ඔන්න කෝපයටපත් වෙලා තිනවා මේ යාළුවන්ගේ තව එක්කෙනෙක් නේද? එතකොට කෝපයටපත් වූ සුනිල් පියල්ට බැනවදිනවා අර කැච් එක මිස් කරාට නේද? ඉතින් එතකොට දෙදෙනා අතර ඇති වූ බහින් බස්වීම සම්පතේටපත් කරනවා කවුද? පුබුදු. ඔන්න ඔය වගේ සිද්ධින් අපිට ඕන තරම් අපේ පාසලේදී දක්නට ලැබෙනවා නේද? ක්‍රිකට් මැච් එකදී, ටැන්ට වොලිබෝල් මැච් එකදී නේද? ඔන්න වෙන ක්‍රීඩාවකේ දෙන අවස්ථාවේදී එල්ලේ මැච් එකද කියමු නේද? ඔය හැම අවස්ථාවකදීම අපිට ඔය වගේ සිද්ධින් දක්නට ලැබෙනවා. එතකොට මේ මේ ඒ අවස්ථාවේදී ඒ උඩපන්දුව ගිලිහි ගිය නිසා තව යාළුවෙක් ඔන්න සිතේ ඇතිවෙන සිතුවිල්ල නිසා වනිනවා නේද? ඉතින් ඒ වගේ සිතුවිලි අපේ සිත තුළ ඇති වෙන්න පුළුවන් නේද? එතකොට මේ සිද්ධියෙන් අපි හොඳට ඉගෙන ගන්නවා මේ මේ අපේ සිතේ ඇති වෙන සිතුවිලි කොහොමද ඇති වෙන්නේ කියලා නේද? තින්දුවේ පුතේ, අපි දැන් බලමු අපේ සිතේ ඇති වෙන මේ චිත්ත වේග කොහොමද පාලනය කරගන්නේ කියලා. එතකොට මේ චිත්ත වේග පාලනය ගැන කියනකොට අපි චිත්ත වේග ගැන දැනගන්න ඕනේ නේද? එතකොට චිත්ත වේග කියන්නේ අපගේ ශරීරයේ නැත්තම් අභ්‍යන්තරයේ සහ බාහිර ක්‍රියාකාරීත්වයේ වෙනසක් ඇති කරන මානසික තත්ත්වයක්. ඔන්න චිත්ත වේග කියන්නේ අපේ අභ්‍යන්තරයේ සහ බාහිර ක්‍රියාකාරීත්වයේ වෙනසක් ඇති කරන මානසික තත්ත්වයක්. එතකොට අපේ සිතේ ඇති වෙන මේ සිතුවිල්ල නිසා, අභ්‍යන්තරයේ ඇති වෙන සිතුවිල්ලක් නිසා බාහිර ක්‍රියාකාරීත්වයේ වෙනසක් ඇති වෙනවා. ඔන්න අපි ඉස්සෙල්ලා ගත්ත උදාහරණයේදී අර සිතුවිල්ල මොකද්ද? බනින්න හිතුණා යාළුවාට මේ කැච් එක මිස් කරා කියලා නේද? අන්න ඒ වගේ ඔන්න චිත්ත වේගයක් කියන්නේ අපේ ශරීරයේ නැත්නම් අපේගේ අභ්‍යන්තරයේ බාහිර ක්‍රියාකාරීත්වයේ වෙනසක් නිසා ඇති කරන මානසික තත්ත්වයක්. එතකොට මේ චිත්ත වේග ඉතාමත් වේගවත්. ඒ වගේම ෂණිකව සිතට නැගෙන සිතුවිලිත් අපි හඳුන්වනවා චිත්ත වේග කියලා. ඉතින් ෂණිකව සිතට නැගෙන සිතුවිලි කිව්වම සමහරු අඩදබරයට යනවා නේද? බනිනව විතරක් නෙමෙයි නේද? තව කෙනෙකුට හිංසා කරනවා. ඉතින් මේ සිතේ ඇතිවන මේ ෂණිකව සිතට ඇතිවන සිතුවිලි තමයි මේ චිත්ත වේග කියන්නේ. එතකොට මේ සමහර චිත්ත වේග අපි ඉස්සෙල්ලා කතා කරා වගේම ප්‍රසන්න ඒවා වෙනවා, වගේම සමහර ඒවා අප්‍රසන්නත් වෙනවා නේද? එතකොට අපි දැන් බලමු දුවේ පුතේ මේ ප්‍රසන්න චිත්ත වේග මොනවද කියලා. අපි දන්නවා ප්‍රසන්න සිත් වේක සතුටු වෙනවා, උද්දාමයටපත් වෙනවා නේද? රසවින්දනය, ඊළඟට කෘතවේදී බව, තව කෙනෙක් කෙරෙහි අනුකම්පාව. ඊළඟට මේ ප්‍රසන්නේව නේද? අප්‍රසන්න චිත්ත වේග කිව්වම තරහක් ඇති වෙනවා, බයක් ඇති වෙනවා නේද? අප්‍රසන්නයි. ඔන්න පිළිකුල්. දුකක් ඇති වෙනවා, ඊර්ෂ්‍යාවක් ඇති වෙනවා නේද? ඔන්න අප්‍රසන්න චිත්ත වේග. ගොඩක් වෙලාවට ප්‍රසන්න චිත්ත වේග වලට වඩා අප්‍රසන්න චිත්ත වේග වලින් තමයි අපේ ගැටලු ඇති වෙන්නේ නේද? එතකොට දුවේ පුතේ, යහපත් ශාරීරික සහ මානසික සෞඛ්‍ය සඳහා චිත්ත වේගේ සමතුලිතතාවය පාත්වා ගැනීම ඉතාම වැදගත් වෙනවා නේද? ඊළඟට අපි කතා කරනවා දුවේ පුතේ, චිත්ත වේග ඇතිවීමේදී බලපාන සාධක මොනවාද කියලා. එතකොට දුවේ පුතේ, ඔයගලගේ පෙළපොත ගත්තොත් එහෙම මේ පෙළපොතේ දක්වලා තියෙනවා මෙන්න මේ විදියට නේද? සිද්ධියක් තියෙනවා, සිතුවිල්ලක් ඇති වෙනවා. ඒ අනුව චිත්ත වේගයක් ඇති වෙලා ඔන්න ඒ චිත්ත වේග ක්‍රියාත්මක වෙනවා නේද? ඒකෙත් දුවේ පුතේ සිද්ධියක් කිව්වම මේ සිද්ධිය තේරුම් ගන්න ආකාරය අනුව තමයි සිතුවිල්ල ඇති වෙන්නේ. ඊට පස්සේ සිතුවිලි වලත් එක්කම විශ්වාස, සමාජ සම්මත මේවත් එක්ක ඇති වෙනවා අපේ සිතුවිල්ල නේද? ඊළඟට චිත්ත වේගය ක්‍රියාත්මක වෙනවා. ඒකෙදි ස්ත්‍රී පුරුෂ භාවය, පෞරුෂත්වය නේද? ඊළඟට අන් අයගේ හැසිරීම් මේවත් එක්ක වෙනස් වෙනවා අපේ මේ චිත්ත වේගය. සමහර වෙලාවට පෙර අත්දැකීම් හා අධ්‍යාපන මට්ටමත් එක්කත් වෙනස් වෙනවා අපේ සිතේ ඇති වෙන සිතුවිලි නේද? එතකොට අපි දැන් ඉස්සලා කතා කරපු උදාහරණයක් එක්ක ගත්තොත් එහෙම, ඒකෙදි එක් පිළක ක්‍රීඩකයෙක් හොඳින් ක්‍රීඩා කරනවා. එතකොට බැට් කරන පැත්තේ එක්කෙනා හොඳට ක්‍රීඩා කරනකොට අනිත් පැත්තේ අය හදන්නේ මෙයාව ක්‍රීඩා පිටින් ඉවත් කරන්න නැත්තම් එයාව දවා ගන්න. ඉතින් මේ දවා ගැනීමේදී ගන්න උත්සාහයේදී තව කෙනෙක්ට මේ ලැබිච්ච චාන්ස් එකක් මිස් වෙලා යනවා. එතකොට තව එක්කෙනෙකුට කේන්ති යනවා නේද? ඉතින් මේ කේන්තියාම තුල අපිට ඇති වෙන මේ සිතුවිලි තමයි මේ කේන්තියාම තුල නිරූපණය කරන්නේ නේද? සමහර වෙලාවට බැනිනවා නේද? ක්‍රීඩා පිටියේදී මේ වගේ සිදුවීම් අපිට දක්නට ලැබෙනවා. එතකොට ඔන්න සිද්ධියක් තියෙනවා එතන නේද? සිතුවිලි තියෙනවා, සිතුවිලි ක්‍රියාත්මක වෙනවා නේද? චිත්ත වේගයක් ඇති වෙනවා. ඉතින් ඔන්න පුද්ගලයාගෙන් පුද්ගලයාට මේක වෙනස් විදියට සිතුවිලි ක්‍රියාත්මක වෙනවා නේද? එතකොට මේ චිත්ත වේග ක්‍රියාත්මක වීමේදී සිතට දැනෙන හැඟීම්, මේ සමහර ශාරීරික වෙනස්කම්, මූණේ වෙනස්කම්, හැසිරීම් මේවා මේ වලින් නිරූපණය වෙනවා මෙයාගේ චිත්ත වේග නේද? අපි දැන් බලමු චිත්ත වේග නිසා ඇතිවන ප්‍රතිඵල මොනවද කියලා. තරහ, බය වැනි දැඩි චිත්ත වේග නිසා අපේ ශරීරය තුල හෘද ස්පන්දනය, හුස්ම ගැනීම, රුධිර පීඩනය වැඩි වෙනවා. ඊළඟට දහඩිය දානවා නේද? තෝලකට වේලෙනවා, ශාරීරික වෙනස්කම් ඇති වෙනවා නේද? අපි මේ දේවල් සමාජයේ ඕන තරම් දැකලා තියෙනවා නේද? තරහ ඇති වුණාම කොයි වගේද පුද්ගලයන්ගේ ස්වરૂපය කියලා නේද? ඒ වගේම මේ චිත්ත වේග මේ අප ගන්නා තීරණ කෙරෙහි බලපානවා නේද? සමහර වෙලාවට මේ ඇතැම් විට මේ ගොඩක් වෙලාවට වැරදි තීරණ වලට එළඹීමටත් හේතු වෙනවා නේද? සමහර වෙලාවට චිත්ත වේග අප ගන්නා තීරණ වල කෙරෙහි බලපානවා, ඇතැම් විට වැරදි තීරණ වලට එළඹීමටත් හේතු වෙනවා නේද? ඊළඟට හැසිරීමේ වෙනස්කමුත් ඇති වෙනවා නේද? ඊළඟට තරහ වැනි චිත්ත වේග නිසා හැසිරීමේ වෙනස්කම් කිව්වම කලහකාරී ලෙස හැසිරෙනවා නේද? සමහරු හිංසා කරනවා කාටත් නේද? ඉතින් මේ වගේ චිත්ත වේග නිසා ඇතිවන ප්‍රතිඵල අපිට දක්නට ලැබෙනවා නේද? අපේ සිතේ ඇතිවන සිතුවිලි හරියට කළමනාකරණය කරගත්තේ නැත්නම් මානසික ආතතිය ඇති වෙන්න පුළුවන් නේද? අපි දැන් බලමු දුවේ පුතේ, මේ මානසික ආතතිය කියන්නේ මොකද්ද කියලා. මානසික ආතතිය කියන්නේ අභියෝගයක් හෝ අවදානමක් නිසා මනසේ ඇතිවන ප්‍රතිචාරයක්. අභියෝගයක් හෝ අවදානමක් නිසා මනසේ ඇතිවන ප්‍රතිචාරයක්. එතකොට අපි දැන් බලමු මොන වගේ අවස්ථාවලදී මේ මානසික ආතතිය ඇති වෙන්නේ. විශේෂයෙන් පාසල් දරුවන් විදිහට ඕගලන්ට මේ පාසලේදී හරි නැත්තම් ඕගලන්ට ආතතිය ඇති කළ හැකි අවස්ථා මොනවද කියලා. අපි දන්නවා අනිවාර්යයෙන්ම විභාගී කිට්ටු එදිනේ දෙවි විභාග වලට මුණ දීමේදී මානසික ආතතිය ඇති වෙනවා. ඊළඟට ක්‍රීඩා තරඟ වලට සහභාගී වීමේදී නේ තරඟයට යන්න කලින් ටිකක් හිතේ චකිතයක් ඇති වෙනවා නේද? ඊළඟට නව පාසලකට නැත්නම් අලුත් පාසලකට ගියාම යාළුවෝ නැහැ නේද? කවුරු යාළුවේද? කොහෙද තියෙන්නේ මගේ පන්තිය? ඔය වගේ විවිධ සිතුවිලි සිත තුළ ඇති වෙනවා. ඊළඟට හිතවත් මිතුරෙකු පාසල් හැරියා. මොන්න තමන්ගේ හොඳම යාළුවා වෙන පාසලකට ගියොත් එහෙම හිතේ පොඩි දුකක් ඇති වෙනවා නේද? ඊළඟට දෙමෝපියන් අතර අඩදබර ඇතිවීම. ඔන්න ගෙදර නිවසේ තියෙන අඩදබර ඇතිවීම තුලත් පාසල් දරුවන්ට මේ මානසික ආතතිය ඇති වෙන්න පුළුවන් නේද? ඊළඟට සමහර වෙලාවට අම්මා තාත්තා නැති වෙන්න පුළුවන්. ඉතින් මේ දේවල් තුල දරුවන්ගේ සිතේ මානසික ආතතිය ඇති වෙන්න පුළුවන්. ඔන්න ඔය ටික තමයි දුවේ පුතේ පාසල් දරුවන් විදිහට ඔයගොල්ලන්ගේ ආතතිය ඇති කියලා කියන අවස්ථාව විදිහට අපි හඳුනාගන්නේ. ඒකෙදි දුවේ පුතේ අපි මේ දේවල් හොඳින් කළමනාකරණය කරගත්තොත් එහෙම මේ ආතතියක් ඇති නොවෙන්න අපිට වග බලා ගන්න පුළුවන් නේද? අපි දැන් බලමු දුවේ පුතේ මානසික ආතතිය ඇතිවීමට බලපාන සාධක නැත්තම් අවස්ථා මොනවද කියලා. ඒකෙදි දුවේ පුතේ මානසික ආතතිය ඇති වෙන්න ජය ගැනීමට අපහසු අභියෝග නිසා ඇති වෙන්න පුළුවන්. ඊළඟට අන්තර්පුද්ගල සමතා වල ගැටලු නිසා ඇති වෙන්න පුළුවන් නේද? ඊළඟට අහිමිවීම නිසා, ඊළඟට භූමිකාවේ වෙනස්කම් ඇතිවීම නිසා, ඊළඟට තීරණ ගැනීමට සිදුවීම නිසා, ඊළඟට නිසි ලෙස කාලය කළමනාකරණය නොකිරීම නිසා ඇති වෙන්න පුළුවන්. ඔන්න ඔය විදිහට මානසික ආතතිය ඇතිවීමට බලපාන සාධක හෝ අවස්ථා අපි හඳුනා ගන්නවා මේ පාඩමේදී. තිඳුවේ පුතේ අපි දැන් බලමු මේ මානසික ආතතිය ඇතිවීමට බලපාන සාධකවල පළවෙනි සාධකය ගැන. පළවෙනි එක තමයි අන්තර්පුද්ගල සමතා වල ගැටලු ඇතිවීම. එතකොට අන්තර්පුද්ගල සමතා කිව්වම අපි දන්නවා අපි සමාජයේ විවිධ පුද්ගල කොට්ටාස අතර අන්තර්පුද්ගල සම්බන්ධතා පවත්වනවා නේද? එතකොට දෙමෝපියන් අතර නේද? ඊළඟට අපි සේවය කරන අපි හිතමු මේ තාත්තා අම්මා සේවය කරන සේවාස්ථානයේ, ඊළඟට ඒගොල්ලොන්ගේ සේවකයන් අතර, ඊළඟට අපි ගමේ, මේ විදිහට අපි විවිධ පුද්ගලයන් අතර අන්තර්පුද්ගල සම්බන්ධතා පවත්වනවා. ඉතින් මේ අන්තර්පුද්ගල සම්බන්ධතා පැවැත්වීම තුළ සමහර වෙලාවට ගැටලු ඇති වෙනවා නේද? ඒ ගැටලුව හේතු වෙනවා අපේ මානසික ආතතියට. අපි දන්නවා සමහර වෙලාවට දෙමෝපියන් අතර, දෙමෝපියන් හා දරුවන් අතර ගැටලු ඇති වෙනවා නේද? ඒකෙදි ඒ දේවල් මේ මානසික ආතතියට හේතුවක් විදිහට අපි හඳුනා ගන්නවා දුවේ පුතේ. එතකොට අන්තර්පුද්ගල සම්බන්ධතාවල ගැටලු ඇතිවීම මානසික ආතතියට හේතුවක් වෙනවා නේද? ඊළඟට දුවේ පුතේ අහිමිවීම. අහිමිවීම කියුවම අපි ආදරය කරන කෙනෙකු නැත්තම් භුක්ති විඳින දෙයක් අපට අහිමිවීමේ මානසික ආතතියක් ඇති වෙන්න පුළුවන්. ඒ කියන්නේ සමහර වෙලාවට අපිට වැඩියෙන් ආදරේ අපේ තාත්තා වෙන්න පුළුවන්, අම්මා වෙන්න පුළුවන්, මේ දෙදෙනාගෙන් එක්කෙනෙක් අපිට අහිමි වෙනවා නේද? අපිව හැර යනවා. සමහර වෙලාවට එයා මේ අපිට නැවත දක්නට ලැබෙන්නෙම නැති වෙන්න පුළුවන් නේද? ඉතින් මේ වගේ වෙලාවකදී අපිට මානසික ආතතියක් ඇති වෙන්න පුළුවන් නේද? ඒ වගේම සමහරලාට අපිට සමහර භුක්ති විඳින දේවල් අපි හිතමු අපිට ගොඩාක් හොඳට මිල මුදල් තිබිලා මේව නැති වෙලා යනවා. එතකොට මේව නැතිවීම තුළ මානසික ආතතිය ඇති වෙනවා. මේ අහිමිවීම කියන එක එතකොට බලපානවා අපේ මානසික ආතතිය සඳහා නේද? එතකොට ඊළඟට දුවේ පුතේ භූමිකාවේ වෙනස්කමුත් අනිවාර්යයෙන්ම බලපානවා අපේ මේ මානසික ආතතියට. එතකොට භූමිකාවේ වෙනස්කම් කිව්වම එදිනෙදා ජීවිතයේදී අපගේ භූමිකාවේ නොයෙකුත් වෙනස්කම් ඇති වෙනවා නේද? අපි දන්නවා අපිට සමහර වෙලාවට වගකීම් ලැබෙනවා. ශිෂ්‍ය නායකයෙකු වෙනවා, ක්‍රීඩා කණ්ඩායමක නායකයෙකු වෙනවා, ඊළඟට රැකියා ස්ථානයක් බැලුවොත් රැකියා විශ්වාසීම් ලැබෙනවා, අනේ වගකීම් වැඩිනවා නේද? වැඩි වුණාම මේ වගකීම් මෙහෙම අපිට ගොඩක් වෙලාවට මේවා උහුල ගන්න බැරි වෙනවා නේද? එතකොට සමහර වෙලාවට මේවා සතුටුදායක මේ දේවලුත් අපිට ලැබෙනවනේ උසස්සීම් කිව්වම. ඉතින් මේ උසස්සීම් ලැබුණත් සමහර අවස්ථාවලදී මේ උසස්සීමේ තියෙන වගකීම් ඉටු කරන්න ටිකක් අමාරු වෙනවා. ඉතින් එතකොටත් මානසික ආතතිය වැඩි වෙනවා නේද? ඒ කියන්නේ වගකීම් සහ අපේක්ෂාවන් නිසා ආතතිය ඇති වෙනවා. එතකොට ඒ වගේම සමහර වෙලාවට සමහර අය දැන් අපි හිතමු විවාහ වෙනවා කියලා. විවාහයේදී දෙමෝපියන් බවට පත් වෙනකොටත්, ඊළඟට රැකියාවේ ආරම්භය කරන අවස්ථාවලදී, රැකියාව ඉස්සලාම දවසේදී ඔන්න මානසික ආතතියක් ඇති වෙන්න පුළුවන්. ඔන්න ඉස්සලාම රැකියාවකට යනවා. තමන්ගේ භූමිකාවේ වෙනසක් ඒ නිසා සිදු වෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට අපේ ජීවිතයේ විවිධ වෙනස්කම් නැත්ත විවිධ සංදිස්ථාන එනවා නේද? මේ සංදිස්ථානවලදී අපේ භූමිකාවේ වෙනස්කම් ඇති වෙනවනේ. මේ භූමිකාවේ වෙනස්කම් නිසා එතකොට මානසික ආතතිය ඇතිවීමට බලපානවා මේ භූමිකාවේ වෙනස්කම් නේද? ඊළඟට දුවේ පුතේ තීරණ ගැනීම තමයි අපේ මානසික ආතතියට බලපාන හේතුවක් විදිහට දක්වන්නේ. මේ තීරණ ගැනීමේ මේ අවස්ථාවේදී අපි දන්නවා එදිනෙදා ජීවිතයේදී අපිට නොයෙකුත් අවස්ථාවලදී තීරණ ගන්න හම්බ වෙනවා නේද? අපි දන්නවා දැන් අපිට ඒ ලෙවල් කරන්න ගියාම මොනවද අපි කරන්නේ ඒ ලෙවල් වලට? ආර්ට්ද, කොමර්ස්ද, සයන්ස්ද නේද? මැත්ස්ද මේ වගේ අපිට ඒ ලෙවල් විෂය ධාරාව තෝරා ගැනීමේදී තීරණයක් ගන්න වෙනවා නේද? ඒ වගේම නව පාසලකට යනකොට ඒ පාසල මොන පාසලද, මං යන පාසල මේ මොකක්ද කියන එක තෝරා ගන්න අවස්ථාව හම්බ වෙනවා. ඉතින් මේ වගේ විකල්ප තියෙන අවස්ථාවලදී අපි හිතනවා අපිට යන්න පැති කීපයක් තියෙනවා. ඉතින් මේ පැති කීපයේදී අපි ගන්න තීරණය නිවැරදිව ගත්තේ නැත්තම් මේ අපේ ඉදිරි අනාගතයට මේක බලපානවා. ඉතින් මේ නිසා අපේ සිතේ ඇතිවෙනවා මානසික ආතතිය නේද? මම ඒ ලෙවල් සයන්ස් කරලා මට පුළුවන් වේද ඉහළට යන්න? මට කැම්පස් යන්න පුළුවන් වේද? ඊට වඩා හොඳයිද මං ආර්ට් කරලොත්? ඔන්න ඔයගේ සිතේ ඇතිවෙනවා එක එක සිතුවිලි. ඉතින් මෙන්න මේ සිතුවිලි තුල අපිට සමහර වෙලාවට මානසික ආතතිය ඇති වෙනවා. ඉතින් මේ තීරණ ගැනීම ගැන සිතනකොට අපිට මානසික ආතතිය ඇති වෙන්න හේතුවක් වෙනවා මේ තීරණ ගැනීමට සිදුවීම තුල නේද? ඊළඟට අපි කතා කරන දුව පුතේ ජය ගැනීමට අපහසු අභියෝග නේද? එතකොට ජය ගැනීමට අපහසු අභියෝග වලට අපිට මුහුණ දෙීමට සිදු වෙනවා නේද? එතකොට අපේ ආතතිය ඇති වෙනවා නේද? ඉතින් මේක අපි කලමනාකරණය කරගන්න ඕනේ නේද? ඒ කියන්නේ අප විසින් නැති කරගන්නාලද අපේක්ෂාවන් හෝ අන් අය විසින් අපට ලබා දෙන ඉලක්ක නිසා මේක වෙන්න පුළුවන් නේද? එතකොට අපි ඇති කරගන්න ඕන අපේක්ෂාවන් නැත්තම් අපේ බලාපොරොත්තු අපිට පුළුවන් දේවල් වෙන්න ඕන. අපි හිතට ගන්න දේවල් අපිට කරන්න පුළුවන් දේවල් වෙන්න ඕන නේද? ඒ වගේම අපි තියාගන්න ඕන ඉලක්ක අපිට සපුරා ගත හැකි ඉලක්ක වෙන්න ඕන. ඉතින් මේ විදිහට ජය ගැනීමට පහසු අභියෝග අපි ගාව තිබුණොත් අපිට මානසික ආතතිය ඇති වෙන්නේ නැහැ. එතකොට අපි ජය ගැනීමට අපහසු අභියෝග ගොඩනගා ගත්තොත් අභියෝග ඇති වෙන්නේ අපි ගොඩක් වෙලාවට අපි තුල ඇති කරගන්න අපේක්ෂාවන් සහ ඉලක්ක නිසා නේද? එතකොට අපි ජය ගැනීමට පහසු අභියෝග තුලින් අපේ මානසික ආතතිය අඩු කරගන්න අපිට අවස්ථාව තියෙනවා නේද? ඒ වගේම දුවේ පුතේ නිසි ලෙස කාලය කලමනාකරණය නොකිරීම තුලත් අපි තුල මානසික ආතතිය ඇති වෙන්න පුළුවන්. එතකොට අපි දන්නවා අනිවාර්යයෙන්ම අපිට මේක පාසලේදී සිදුවෙනවා. පාසල් අධ්‍යාපනයේ තුල නේද? අපි දන්නවා උදේම ඉස්කෝලේ එන්න අපි නැගිටලා ඔන්න උදේ 6 මාට පන්ති තියෙනවා කියනවා, 4 පන්ති තියෙනවා කියනවා, අපි දුවගෙන එනවා නේද? ඉක්මනින්ම එනවා පන්තියට යාගන්න, සමහර වෙලාවට බස් එක නැති වෙනවා නේද? ඉතින් විවිධාකාර ගැටලු මැද අපි පාසලට එනවා. ඔන්න පාසලට ඇවිල්ලා පාසලේ ඉගෙනගෙන අපි නැවත හවස යනවා පන්තියට. හවස පන්තියට ගිහිල්ලා ඔන්න ගෙදර ගිහිල්ලා මහන්සියට නිදිය ගන්නවා. ඔන්න අපිට ගෙදර වැඩ ටිකක් තියෙනවා, ඒක මිස් වෙනවා නේද? ඉතින් කරන්න බැරි වෙනවා. ඉතින් මේ විදිහට අපි කාලය හරියට කලමනාකරණය කරගත්තොත් එහෙම මේ ගෙදර වැඩ හරියට කරගන්න පුළුවන්. ඒ වගේම අධ්‍යාපන කටයුතු සාර්ථකව කරගන්න පුළුවන්. අපිට වෙන් කරගන්න පුළුවන් මේ වෙලාවෙදි මම පාඩම් කරනවා, මේ වෙලාවෙදි මම පන්ති යනවා. ගෙදර ඇවිල්ලා මම මේ වෙලාව වෙනකන් මේ හෝම්වර්ක් ටික ඉවර කරනවා, ගෙදර වැඩ ටික ඉවර කරනවා. ඒකල්ලා පහෝදා උදේත් කලින් අවදි වෙලා මගේ ඉස්කෝලේ වැඩ ටික මම නිමා කරනවා. එතකොට නිසි ලෙස කාලකර්මනාකරණය කරගත්තොත් අපිට පුළුවන් මේ කියන මානසික ආතතිය නැති කරගන්න නේද? හැබැයි අපි නිසි ලෙස කාලයේ කලමනාකරණය කරගත්තේ නැත්නම් අපි තුල අනිවාර්යයෙන්ම මානසික ආතතිය ඇති වෙනව නේද? ඉතින් දුවේ පුතේ අපි දැන් මේ කතා කරලා ඉවර වුණේ මානසික ආතතිය ඇතිවීමට බලපාන සාධක හෝ අවස්ථා ටික තමයි. ඒ ටික ඔයගලන්ට තේරෙන්න ඇති නේද? මම සරලව ඒක පැහැදිලි කරා ඔයගලන්ට මේ මානසික ආතතිය ඇතිවීමට බලපාන සාධක ඔයගලන්ගේ එදිනෙදා ජීවිතයත් එක්ක අරගෙන ඒකේ උදාහරණත් අරගෙන නේද? ඊළඟට දුවේ පුතේ අපි කතා කරනවා මේ හිංසනය ගැන. හිංසනය ගැන කියනකොට අපි දන්නවා පාසල් දරුවන් අතර මේ හිංසන ක්‍රියාවන් නැති වෙනවා නේද? සමහර වෙලාවට අපි ඒවා හොඳට දැකලා තියෙනවා නේද? ගොඩක් වෙලාවට අපි දන්නවා සමහර අයගේ ආත්මාභිමානයට කැළලක් වන විදිහට උසුළු විසුළු කරනවා නේද? මේකත් හිංසනයක් වෙනවා. ඒ වගේම සමහර අය සමහර දේවල් හොරකම් කරනවා නේද? ඊළඟට සමහර දෙනෙක් තව යාළුවන්ට පහර දෙනවා නේද? ඒකට ශාරීරික ව්‍යසනයන්ට ලක් කරනවා. ඉතින් මේ විදිහට හිංසනය පාසල තුරක් දක්නට ලැබෙනවා. හැබැයි ඕගලන්ට පුළුවන් මේ විදිහට දීර්ඝ කාලීනව මේ වගේ හිංසන ක්‍රියාවලිය දෙන ළමයි ඉන්නවා නම් පාසලේදී අපිට පන්ති භාර ගුරුවරයාට ඊළඟට විදුහල්පතිතුමාට මේවා දැනුම් දීලා මේ වගේ හිංසන ක්‍රියාවන් වෙනවා නම් ඒ හිංසන ක්‍රියාවන්ගෙන් අනිත් දරුවන් මුදවා ගන්නත් ඕගලන්ට පුළුවන් නේද? එතකොට ගොඩක් වෙලාවට මේ හිංසන ක්‍රියාවන් වල යෙදෙන්නේ පෞර්ෂයේ දුර්වලතා තියෙන දරුවන් තමයි. එතකොට පෞර්ෂයේ දුර්වල නැත්නම් මේ පෞර්ෂය අඩු ළමයි දුර්වල පෞර්ෂයක් තියෙන අය මේ හිංසන ක්‍රියාවල යෙදෙනවා. ඉතින් අපිට පුළුවන් මේ හිංසන ක්‍රියාවන් වළක්වා ගන්න, මේ වගේ අය යහමගට ගන්නත් පුළුවන් නේද? එතකොට අපිට මේ වගේ අය ගැන දැනුවත් වෙලා ඉන්න ඕන. පන්ති කාමරය තුල ඉන්නකොට කවුද හිංසනය කරන්නේ, කවුද හිංසනයට ලක් වෙන්නේ කියන එක හොඳට අවබෝධයෙන් යුතුව සොයා බලලා අපිට පුළුවන් පන්ති භාර ගුරුවරයාටත් මේ ගැන දැනුම් දීලා මේ හිංසනය කියන මේ එකෙන් වැළකීලා ඉන්න පුළුවන් නේද අපිට? ඊළඟට දුවේ පුතේ අපි කතා කරනවා මානසික ආතතියේ ලක්ෂණ. මානසික ආතතියේ ලක්ෂණ කිව්වම කායික ලක්ෂණ, මානසික ලක්ෂණ, හැසිරීමේ වෙනස්කම් කියලා අපි කොටස් තුනක් ගැන කතා කරනවා. අපි දැන් මුලින්ම කතා කරමු දුවේ පුතේ කායික ලක්ෂණ කියලා. කායික ලක්ෂණ කිව්වම අපි දන්නවා හෘද ස්පන්දන වේගය අනිවාර්යෙන් වැඩි වෙනවා නේද? ඊළඟට අපේ රුධිර පීඩනය වැඩි වෙනවා. ඊළඟට හුස්ම ගැනීමේ වේගය වැඩි වෙනවා. ඊළඟට දාඩිය දානවා නේද? හුන්න ඔය වගේ කායික ලක්ෂණ ටිකක් මානසික අතීතය ඇති පුද්ගලයෙක්ගේ අපිට දක්නට ලැබෙනවා. අපි අතර මේ වගේ අය ඉන්නවා නම් අපිට මේ වගේ ලක්ෂණ වලින් අපිට ඒ අය හඳුනා ගන්න පුළුවන් නේද? ඊළඟට ඒ වගේ පුද්ගලයෙක්ගේ මානසික ලක්ෂණත් අපිට හඳුනා ගන්න පුළුවන් දැනගෙන හිටියොත් නේද? එතකොට ඒ වගේ අයට සමහරලාට තරහ යනවා, නොරුස්නා ගතියක් ඇති වෙනවා නේද? එතකොට ඊළඟට අවධානය අඩුයි. කොච්චර කිව්වත් මතක නෑ මේ අවධානය අඩුයි. ඊළඟට දුකෙන් ඉන්නවා නිතරම. අපිට යාගේ මූණ දිහා දැක්කම අපිට ඔන්න පේනවා මෙයා දුකෙන් ඉන්න ඔන්න මානසික ලක්ෂණ අපි ඒ විදිහට හඳුනා ගන්නවා දුවේ පුතේ. ඊළඟට අපි දන්නවා හැසිරීමේ වෙනස්කම් අනිවාර්යෙන්ම ඇති වෙනව නේද මේ මානසික අතීතියත් එක්ක. එයා නිතර නිතර රණ්ඩු වලට යනවා. ඊළඟට එයා ක්‍රියාශීලී බව සමහර වෙලාවට අඩු වෙන්නත් පුළුවන්. ඊළඟට ඉක්මනින් කලබල වෙනව නේද? ඉක්මනින් කලබල වුණාමත් කේන්ති යනවා. ඒ නිසා රණ්ඩු වෙනව නේද? ඊළඟට ගොඩක් වෙලාවට හුදකලා වෙලා ඉන්න හදනව නේද? අන්නයි සමග ආශ්‍රය අඩුයි. මෙයා තනියෙන් ඉන්න බලනවා නේද? එතකොට මෙන්න මේ විදිහට මානසික අතීතයේ ලක්ෂණ කායික, මානසික සහ හැසිරීමේ වෙනස්කම් එක්ක අපි ඉගෙන ගත්තා නේද දරුවනේ? ඊළඟට අපි බලමු දීර්ඝ කාලීනව මේ මානසික අතීතයේ තිබුත් එහෙම අපිට මොන වගේ ලක්ෂණද තියෙන්නේ, මොන වගේ ප්‍රතිඵලද තියෙන්නේ කියලා මේ ලක්ෂණත් එක්ක. මානසික අතීතයේ දීර්ඝ කාලීනව තිබීමෙන් අපේ සෞඛ්‍යට අහිතකරයි නේද? අහිතකර බලපෑම් රාශියක් ඇති වෙනවා මේ මානසික අතීතය දීර්ඝ කාලීනව තිබීමෙන්. අපි දන්නවා දියවැඩියාව, අතිරුධිර පීඩනය, හෘද රෝග සහ මානසික රෝග ඇති වෙන්න පුළුවන්. ඒ වගේම මේ බෝනවන රෝග ඇතිවීමේ අවදානමත් වැඩි වෙනවා දීර්ඝ කාලීනව මේ මානසික අතීතය තිබ්බොත් නේද? එතකොට අපි මේ මානසික අතීතයේ තියෙන ලක්ෂණ හඳුනා ගැනීම තුළ දීර්ඝ කාලීනව මානසික අතීතය ඇතිවීම වළක්වා ගන්නත් පුළුවන් නේද? මේ වගේ දෙයක් තියෙනවා නම් අපිට ඒකෙන් වළක්වා ගන්න ක්‍රමයක් හොයා ගන්නත් පුළුවන් නේද? එතකොට විෂාදය ඇති වෙනවා ඒ නිසා නේද? විෂාදය ඇති වෙනවා දීර්ඝ කාලීනව මානසික අතීතය තිබ්බම. ඊළඟට අහිමි වීම වැනි මානසික අතීතත්වය සහ විසඳාගත නොහැකි අභියෝග නිසා ඇති වෙනවා මේ විෂාදය නේද? එතකොට විෂාදය කියන එක ඇති වෙන්නේ මේ ගොඩක් වෙලාවට අහිමි වීම, ඊළඟට ගොඩක් වෙලාවට මානසික අතීතය වැඩි වුණාම, විසඳාගත නොහැකි අභියෝග ඇති වුණාම ඔන්න විෂාදය කියන தත්ත්වය අපි තුල ඇති වෙනවා. එතකොට මේ රෝගය නිසා නිතර නිතර දුක දැනෙන ඔන්න විෂාදයේ හැදිච්ච එක්කෙනෙක් අපිට මෙන්න මේ වගේ ලක්ෂණ තුලින් හොයා ගන්න පුළුවන් නේද? නිතර නිතර එයා මේ දුකෙන් ඉන්නවා. ඊළඟට අඬනවා. ඊළඟට ඈත් වෙලා ඉන්නවා, අනිත් අයගෙන් ආශ්‍රයෙන් ඈත් වෙලා ඉන්නවා, තනියෙන් ඉන්නවා නේද? හුදකලා වෙනවා නේද? ඊළඟට ක්‍රියාකාරීත්වය බොහෝම අඩුයි නේද? එතකොට මේ වගේ ලක්ෂණ තියෙනවා නම් අපි අතර ඉන්න යාළුවෙක් තුල අපිට පුළුවන් හඳුනා ගන්න එයාට විෂාදයේ කියන මේ රෝගය තියෙනවා කියලා නේද දුවේ පුතේ? ඊළඟට අපි බලමු මානසික ආතතිය කලමනාකරණය කරගන්නේ කොහොමද කියලා. අපිට ආතතිය නිදහස් වීමට අනුගමනය කරන්න පුළුවන් කරුණු කීපයක් තියෙනවා දුවේ පුතේ. අපි දැන් බලමු ඒ මොනවද කියලා. ආතතියට හේතු අපි හඳුනා ගන්න ඕන සහ ඒවට පිළියම් යොදන්න ඕන. ඔන්න අපිට ඇයි මේ ආතතිය ඇති වෙන්නේ කියලා අපි හේතු හඳුනා ගන්න ඕන. මොන වගේ හේතුද අපිට මේ තියෙන්නේ කියලා. ඊට පස්සේ අපිට පුළුවන් ඒකට පිළියම් යොදන්න නේද? ඊළඟට හිතේ හංගගෙන ඉන්නේ නැතුව අපේ සිතුවිලි නැත්තම් සිතරද දැනෙන දේ හැඟීම් ප්‍රකාශ කරනවා නේද? ඊළඟට ප්‍රශ්නයේ දෙස බලන ආකාරය අපි වෙනස් කරනවා. එකම කෝණයකින් බලන්නේ නැහැ. ඊළඟට යථාර්ථවාදීව මේ ප්‍රශ්නයේ දෙස බලනවා. ඊළඟට කාලය කළමනාකරණය කරනවා අපි. ඊළඟට ආතතිය කළමනාකරණය සහ ඒකට හොඳින් මුහුණ දීමට අපි දන්නවා ආතතිය ඇති කරන අවස්ථා අපිට පාලනය කරන්න පුළුවන් නේද? ආතතිය කලමනාකරණයේදී හොඳින් ඒකට හොඳින් මුහුණ දෙන්න නම් මේ ආතතිය ඇති වෙන අවස්ථාව අපි පාලනය කරනවා නේද? ආතතිය ඇති වෙන දේවල් තියෙනවා නම් අපි ඒකෙන් ඈත් වෙනවා. ඒ වගේ තීරණ වලට එන්නේ නැහැ නේද? අපි කලින් කතා කරානේ ආතතිය ඇති වෙන්නේ ඇයි කියලා නේද? ඉතින් එතකොට මේ මානසික ආතතිය කලමනාකරණය කිරීම මෙන්න මේ විදිහට අපිට හේතු හඳුනාගෙන හැඟීම් ප්‍රකාශ කරලා නේද? ප්‍රශ්නයේ දෙස හොඳින් බලලා කාලය කලමනාකරණය කරගෙන ඊළඟට ආතතිය ඇති කරන අවස්ථා පාලනය කරගෙන අපිට පුළුවන් මානසික ආතතිය කලමනාකරණය කරගන්න නේද දුවේ පුතේ? ඊළඟට අපි බලමු දුවේ පුතේ ආතතියට හේතු මොනවද කියලා සහ ඒවට යොදන පිළියම් මොනවද කියලා. ආතතියට පිළියම් යෙදීම කිව්වම අපි පළමු පියවර මේ විදිහට අපි කියනවා මානසික ආතතියට අපි හේතු හඳුනා ගන්නවා කියලා කිව්වා නේද? එතකොට මේ හේතු වලින් පහසුවෙන් විසඳාගත හැකිව විසඳනවා අපි. ඊට පස්සේ ආතතිය ඇති කරන අවස්ථා ඊට පස්සේ අපි අවම කරනවා. ඔන්න ආතතියට හේතු හඳුනා ගැනීම තුල අපි පහසුවෙන්ම මේ හේතු තියෙනවා නම් මේවා විසඳාගෙන ඒ වගේ අවස්ථා අධිකන අවස්ථා අපි ආම කරනවා. ඊළඟට දුවේ පුතේ අපි දැන් මේ ආතතිය කළමනාකරණය කිරීම තුළ හැඟීම් ප්‍රකාශ කිරීම ගැන අපි කියවන්නේ නේද? ඉතින් මේ හැඟීම් ප්‍රකාශ කිරීම කිව්වම අපිට පුළුවන් ආතතිය ඇතිවන අවස්ථාවලදී අපිට පුළුවන් තවත් අයත් එක්ක මේ අපේ ප්‍රශ්නය කතා කරන්න, සාකච්ඡා කරන්න නේද? අපි ඒකේ සාකච්ඡා කිරීම තුළ අපේ සිතේ තුළ සිතුවිලි තියෙනවා නම් ඒවා කාත් එක්ක හරි කියලා අපිට හිත සෑලු කරගන්න පුළුවන් නේද? එතකොට අපි දැන් කලින් කිව්වනේ අර ප්‍රශ්නයේ තියෙන බලන ආකාරය වෙනස් කෝණයකින් බලනවා කියලා නේද? ආතතිය කළමනාකරණය කරනකොට. එතකොට ආතතිය කළමනාකරණය කරනකොට අපිට පුළුවන් ධනාත්මකව හිතන්න මේ අවස්ථාව ගැන නේද? ඇතිවන ආතතිය ඇතිවන අවස්ථාවන් දිහා අපිට ධනාත්මකව බලන්න පුළුවන් නේද? අපි දැන් උදාහරණයක් විදියට ගමු. ආතතිය කළමනාකරණය ගැන කියනකොට අපි දන්නවා ගොඩක් වෙලාවට උදේට යනකොට ට්‍රැෆික් එකට අහු වෙනවා. වාහන තදබදයකට අහු වෙනවා නේද? එතකොට අපි කොච්චර අපි මේ හෝන් ගැහුවත් අපිට යන්න බෑනේ නේද? ඉතින් අපිට හෝන් ගහන එක නෙමෙයි කරන්න ඕන, අපිට පුළුවන් වාහන තදබදය ඇතිවීමට පෙර අපේ ගමන යන්න. ඒ කියන්නේ අපිට කලින් ටිකක් ඉස්කෝලට යන්න පුළුවන් නේද? එහෙම නැත්නම් අපිට මේ ට්‍රැෆික් එක තියෙනවා නම් ඒ පැත්තේ නැතුව අපිට විකල්ප මාර්ග තෝරගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය විදිහට අපිට පුළුවන් මේ ආතතිය කළමනාකරණය කරගන්න ප්‍රශ්නයේ දෙස බලන ආකාරය වෙනස් කිරීම තුල නේද? එතකොට ඊළඟට මේ කාලය කළමනාකරණය. අපි දැන් ඉස්සලා කිව්වනේ මේ ආනතික ආතති කළමනාකරණය කිරීම තුල මේ කාලය කළමනාකරණය අනිවාර්යම වෙන්න ඕනේ කියලා නේද? එතකොට කාලය කළමනාකරණය කියනකොට අපි කිව්වා රැකියාවේදී නේද, අධ්‍යාපනයේදී මේ කාලය කළමනාකරණය කරගත්තේ නැත්නම් තමයි අපිට ආතති ඇති වෙන්නේ. හෙට කරන්න ඕන වැඩේ කොහොමද අපි මං ඉවර කරන්නේ අද? මේ වගේ ගැටලු ඇති වෙනවා. හැබැයි අපි මේ කාලය හරියට නිවැරදිව කළමනාකරණය කරගත්තොත් එහෙම මේ ගැටලුවට විසඳුම් හොයාගන්න අපිට පුළුවන් මානසික ආතතියක් ඇති නොකරගෙන නේද? ඊළඟට දුවේ පුතේ අපි දැන් බලමු ආතතිය නිසා පුද්ගලයන්ගේ හැසිරීම් රටාවල මොනවාද ඇතිවෙන වෙනස්කම් කියලා නේද? අපිට සමාජයේ ඕනතරම් දක්නට ලැබෙනවා නේද මානසික ආතතිය නිසා ඇතිවෙන මේ හැසිරීම් රටාවල වෙනස්කම්? අපි දන්නේ නැහැ මේක මානසික ආතතිය නිසාද කියලා. හැබැයි අපි මේ පාඩම ඉගෙන ගැනීම තුළ අපිට පුළුවන් නිගමනයට එන්න මේ වගේ අය මානසික ආතතිය ඇති අය කියලා නේද? ගොඩක් වෙලාවට අන් අය සමග ගැටුම් ඇති කරගන්නවලු මේ මානසික ආතතිය ඇතිවෙන අය. ඒගොල්ලන්ගේ හැසිරීමේ වෙනස්කම් තමයි මේ. ඊළඟට නිතරම දුම්බොනවා. ඊළඟට මත්පැන් හා වෙනත් මත්ද්‍රව්‍යත් පාවිච්චි කරනවා මේ මානසික ආතතිය තියෙන පුද්ගලයෝ. ඊළඟට ගොඩක් වෙලාවට වැඩියෙන් ආහාර ගන්නවා. සමහර අය අඩුවෙන් ආහාර ගන්නවා. මේක පැති දෙකකට වෙන්න පුළුවන් නේද? සමහරු අධික ලෙස ආහාර ගන්න පුළුවන්, සමහරු අඩුවෙන් ආහාර ගන්න පුළුවන් නේද? ඒ වගේම තව සමහර අය කම්මැලි වැඩ කල් දානවා. අද කරන්න බෑ හෙට කරනවා කියලා කල්මරවර ඉන්නවා නේද? ඉතින් මෙන්න මේ විදිහට ආතතිය නිසා පුද්ගලයන්ගේ හැසිරීම් රටාවල වෙනස්කම් අපිට හඳුනා ගන්න පුළුවන් දුවේ පුතේ නේද? ඊළඟට බලමු දුවේ පුතේ අපි ආතතිය අඩු කිරීම සඳහා අපිට එදිනදා ජීවිතයේදී මොනවද කරන්න පුළුවන් කියලා. අපිට පුළුවන් අවශ්‍ය ප්‍රමාණයට නිින්ද නේද? නිින්ද හා විවේකී ලබා ගන්න පුළුවන් නේද? හොඳ රෙස්ට් එකක් ලබා ගන්න පුළුවන් නේද? ඊළඟට දිනකට පැය භාගයක්වත් ඇවිදින්න, දුවන්න, පනින්න, පීනන්න වගේ අපිට ක්‍රීඩාවක යෙදෙන්න පුළුවන් නේද? දිවිම් පැනීම් වගේ අපි ක්‍රීඩා වලට යෙදෙන්න පුළුවන් ඇඟ වෙහෙසන ක්‍රීඩාවක. එහෙම නැත්නම් අපිට මියුසික් එකක් දාලා අපිට පොඩක් නටන්න පුළුවන් නේද? ඒ කියන්නේ ඇරොබික් ව්‍යායාම වල යෙදෙන්න පුළුවන් නේද? ඒ වගේ ව්‍යායාමයක යෙදෙන්න පුළුවන් අපිට දිනකට පැය භාගයක්වත්. එතකොට අපේ ශරීරයේ තියෙන මේ මානසික ආතතිය අඩු වෙලා යන්න පුළුවන්. ඒ වගේම අපිට පුළුවන් ආගමික කටයුතු වල නිරත වෙන්න නේද? භාවනා කරන්න, සිත එකඟ කරගෙන අභ්‍යාස වල නිරත වෙන්න අපිට පුළුවන් නේද? ඊළඟට අපිට පුළුවන් දුවේ පුතේ ස්වභාවික මේ සුන්දරත්වයක් තියෙනවනේ. මේ ස්වභාව සුන්දරත්වය අත්ින්ද පුළුවන් නේද? අපිට පුළුවන් මුහුදු වෙරළෙ හිරු බැස යන අවස්ථා නරඹන්න පුළුවන් නේද? කඳු වලින් එහෙම හිරු නැගෙන හිරු බැස යන අවස්ථා නරඹන්න පුළුවන් නේද? ඊළඟට අපිට පුළුවන් මිතුරන් ආශ්‍රය කරන්න නේද? යාළු මිත්‍රාදීන් ආශ්‍රය කරන්නත් පුළුවන් නේද? තනියෙන් ඉන්නේ නැතුවනේ. ඊළඟට මියුසික් එකකට නැත්තම් සංගීතයට සම්බන්ධ වෙන්න, සින්දු අහන්න, සින්දු කියන්න නේද? චිත්‍ර අඳින්න, ඒ වගේ විනෝදාංශ වලේ දෙන්න නේද? ඊළඟට අපිට පුළුවන් සුරතා සතුන් ගෙදර ඇති කළා අපිට ඒ සතුන්ගේ ආහාර දීලා ඒගොල්ලෝ කරන ක්‍රියාකාරකම් දිහා බලලා නේද? අපි මාළු ටැංකියක් ගමු. ඉතින් මාළු ටැංකියේ මාළු එහාට මෙහාට යනවා දිහා දැක්කම අපිට හොඳ මානසික දිහිල් බවක් ඇති වෙනවා නේද? ඊළඟට බල්ලෙක් කියමු. ඒ බල්ලා හෙට මෙහෙට දුවනවා. ඊළඟට අපි බල්ලව ඇවිද්දවනවා. ඉතින් මේ වගේ සුරතා සතුන් නැති කරාමත් අපේ සිතේ ඇති වෙන මේ මානසික ආතතිය අපිට අඩු කරගන්න අවස්ථාව තියෙනවා නේද දුවේ පුතේ? එතකොට දුවේ පුතේ අපිට මේ මානසික ආතතිය ඇති වෙන අවස්ථාවලදී විතරක් නෙමෙයි අපේ එදිනෙදා ජීවිතයේදීත් මේ හොඳ මානසිකත්වයක් පවත්වා ගන්න අපිට මේ ක්‍රියාකාරකම් වල යෙදෙන්න පුළුවන් නේද? සින්දු කියන්න නේද? සංගීතයට සවන් දෙන්න, විනෝදාංශ වල යෙදෙන්න, සතුන් නැති කරන්න, මේ වගේ දේවල් අපිට පුළුවන් මේ මානසික ආතතිය ඇතිවීමට කරන මේ ක්‍රියාකාරකම් වගේම අපිට එදිනෙදා ජීවිතයේදී මේකට මේ ක්‍රියාකාරකම් වල අපිට යෙදෙන්න පුළුවන් නේද දුවේ පුතේ? ඉතින් දුවේ පුතේ, ඔගලන්ට මේ පාඩම ඉගෙන ගැනීම තුල ඔගලන්ගේ ජීවිතයේ ආතතිය ඇති වෙන අවස්ථා හැම හම්බෙනව නේද? ආතතිය ඇති වෙන අවස්ථා තියෙන්න පුළුවන්. ඉතින් මේ දේවල් අපිට කලමනාකරණය කරගන්න පුළුවන් නේද මේ පාඩමේ ඉගෙන ගැනීම තුල නේද? ඒ වගේම අපිට පුළුවන් මානසික ආතතිය ඇති වෙච්ච පුද්ගලයෝ අපිට මුණ ගැහෙනවනේ. මේ පුද්ගලයෝ අපිට හඳුනා ගන්නත් පුළුවන් අපි මේ ඉගෙන ගැනීම කිරීම තුල නේද? එතකොට අපි මේ පාඩම ඉගෙන ගන්නේ විභාගෙට ලියන්න, එහෙම නැත්නම් විභාගේ වැඩියෙන් ලකුණු ගන්න, ඒ වගේ අවස්ථාවලට විතරක් නෙමෙයි. අපේ ජීවිතේ මානසික ආතතියක් තියෙනවා නම් මානසික ආතතියක් ඇති නොවන විදියට ඉන්නේ කොහොමද? මානසික ආතතියක් ඇති වෙන එක්කෙනෙක් හඳුනා ගන්න කොහොමද? මෙන්න මේ කියන දේවල් අපි ඉගෙන ගැනීම තුල අපිට පුළුවන් අපේ ජීවිතේ හොඳින් පවත්වාගෙන යන හොඳ සෞඛ්‍යමත් ජීවිතයක් විදියට පවත්වාගෙන යන්න නේද? එතකොට සෞඛ්‍යමත් ජීවිතයකට යෝගිතාවය පවත්වා ගැනීම කියන පාඩමේදී අපි මේ මානසික ආතතිය හොඳින් කලමනාකරණය කරගත්තොත් එහෙම ආතතිය කලමනාකරණය කරගත්තොත් හොඳ සෞඛ්‍යමත් දරුපිරිසක් විදියට සමාජයට අපිට මුහුණ දෙන්න අවස්ථාව ලැබෙනව නේද? හොඳ සෞඛ්‍යමත් දරුපිරිසක් විදියට නේද දුවේ පුතේ? ඉතින් දුවේ පුතේ, ආය ඊළඟ දවසෙත් අපි මේ වගේ පාඩමකින් හමු වන තෙක් ඔබ සැමට ආයුබෝවන්.
ඉතින් ආදරණීය දුවේ පුතේ, අද දවසේ සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනයේ පාඩම ඔබට කියලා දුන්නේ බණ්ඩාරවිල ධර්මාශෝක මධ්‍ය මහා විද්‍යාලයේ MMKSK මාපා ගුරු මෑණියන්.